මීලකට විමල් රත්නායක කර්සවනායක තුමාට අවස්ථාව ලබා දෙන විනාඩි 20ක කාලයක් තිබෙනවා.
දරුව සභාපතිතුමනි, අද දිනේදී මේ විවාදය ආණ්ඩු පක්ෂය පැත්තෙන් යෝජනා කළේ ප්‍රධාන වශයෙන්ම රට තුළ මතුවලා තිබෙන විශේෂ තත්ත්වයක් තිබෙනවා, ලෝක යුද තත්ත්වය නිසා. ඒ වගේම ඊයේ ජනාධිපතිතුමා මේ යුද තත්ත්වයත් එක්ක යම්කිසි සහන බිලියන 100ක කෝටි 10,000ක සහන පැකේජයකුත් යෝජනා කළා, ඉදිරිපත් කළා. ඉතින් ඒකත් එක්ක තමයි අද දිනේදී මේ විවාදය අපි යෝජනා කළේ රටේ ජනතාවගේ අවබෝධය සඳහා වැඩි කරත් මේ සාකච්ඡා කරත්. දැන් පළවෙනිම කාරණේ තමයි ගරු සභාපතිතුමනි, ජපන් සෙන් කතාවක් තිබෙනවා. ඒ සෙන් කතාවේ තිබෙන්නේ කුඩා සාමණේර සාමින්වාසලා දෙන්නේ ගමනක් යන. ගමනක් යද්දී මගදී හොරු කණ්ඩායමක් පහර දීලා මේ සාමින්වාසලාට හිරිහැරත් කරලා ඒගොල්ලන්ගේ තිබිච්ච දේවලුත් පැහැරගෙන යනවා. ඊට පස්සේ මේ දෙදෙනා නැවත වතාවක් ඒ පන්සලටම එනවා. පන්සලටම ආවට පස්සේ එතන සෙන් ඒ ප්‍රධාන නායක සාමින්වහන්සේ ප්‍රමුගත් පරිණත කෙනෙක්, උන්වහන්සේ අහනවා, දැන් මේ සිද්ධියෙන් මොනවාද ඔබ වහන්සේලා දෙන්නේ ඉගෙන ගත්තේ කියලා. එක සාමින්වහන්සේ කෙනෙක් කියනවා, ආයි මේ වගේ ගමන් යන්න හොඳ නෑ, ඒ නිසා ඒක තමයි උන්වහන්සේ ඉගෙන ගත්ත පාඩම. අනිත් ස්වාමින්වහන්සේ කියනවා, මෙහෙම ගමන් යද්දී මෙවැනි අනතුරු වෙන්න පුළුවන්, ඒ නිසා අන්නේ අනතුරුට සූදානමින් තමයි අපි මේ ගමන් යන්න ඕනේ කියලා. පළවෙනි සාමණේර වහන්සේට නායක සාමින්වහන්සේ කිව්වා කියලා සෙන් කතාවේ තියෙනවා. උන්වහන්සේ හොඳම දේ දැන් ආරාමයේ අතහැරලා යන එක උන්වහන්සේට, ඒ කියන්නේ මේ මෙවැනි ගමන් යන්න හොඳ නෑ කියලා කිව්ව සාමින්වහන්සේට. නායක සාමින්වහන්සේ කියනවා, හොඳම දේ තමයි ඔබ වහන්සේ මේ සෙන් ධර්ම ඉගෙන ගන්න තරම් සුදුසු නැහැ මේ ආරාමයේ අතහැර යන්න කියලා. දෙවනි සාමින්වහන්සේ කිව්ව එක තමයි උන්වහන්සේ අගය කළා. ඒ නිසා රටක් පාලනය කරද්දී ගරු සභාපතිතුමනි, අපේ න්‍යායපත්‍රයේ තියෙන සැලසුම් වලට අනුව අපි රටක් පාලනය කරගෙන යනවා වගේම අපි රටක් පාලනය කරද්දී හැම විටම අවිනිශ්චිත පරිබාහිර අපේ ඇජෙන්ඩකෙන් පිට දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන ඒ යථාර්ථය දැනගෙන තමයි රටක් පාලනය කරන්න ඕනකම තිබෙන්නේ. එහෙම නැතුව අපි හදාගත්ත සැලැස්මම තමයි අපි යන්න ඕනේ. ඒකේ තමයි ඔක්කොම දේවල් තියෙන්නේ කියලා හිතුවොත් අපිට වෙන්නේ අර පළවෙනි ස්වාමින්වහන්සේට වගේ අසාධක වෙන්න. ඒ නිසා රාජ්‍ය පාලනය සම්බන්ධව අද මේ අපේ විපක්ෂයේ රට කලින් පාලනය කරපු අය කියන දේවල් ඇහුවට පස්සේ අපි හිතනවා ඒගොල්ලන් අර පළවෙනි සාමින්වහන්සේ වගේ තමයි කල්පනා කරන්න කියලා. මොකෝ, ඒ කියන්නේ ඒගොල්ලන් රට රාජ්‍ය පාලනයේ අසමත්තලා නිසා තමයි ජනතාව සහමුලින්ම එය ප්‍රතික්ෂේප කළ තිබෙන්නේ. මෙතන වැදගත් දේ තිබෙන්නේ දැන් මේ වර්තමානයේ අපි ඇති වෙලා තියෙන තත්ත්වය ඇති වුණේ කොහොමද කියන එක පිළිබඳ විශ්ලේෂණයක් අවශ්‍යයි. එහෙම නැතුව රාජ්‍යපාලනය කරන්න බෑ, රාජ්‍යපාලනය බලාපොරොත්තු වෙන්න. එතන මේක ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ කළමනාකරණය විසින් ඇති කරපු ගැටලුවක්. ඉස්සෙල්ලා ඔක තෝරගන්න එපා. මේ කන්ද කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ හරණි අමරසූරි අගමැතිතුමිය ඇතුළු ආණ්ඩුවේ කළමනාකරණයේ ගැටලුවක්ද? ඒ විසින් ඇති කරපු ප්‍රශ්නයක්ද? ඒ විසින් ඇති කරපු ප්‍රශ්න මේකේ මොන හරි තැනක තියෙනවද? එහෙම නැතිනම් මේක පරිබාහිරව අර ගමනක් යනකොට බලාපොරොත්තු නොවෙච්ච ප්‍රශ්න ආවා එන්න පුළුවන්. අන්නේ බලාපොරොත්තු නොවෙච්ච ප්‍රශ්නයක් කළමනාකරණය කරන්නේ කොහොමද? එතන මේක නිසා හට තෝරගන්න ඕන කම තියෙනවා. රටතුලින් ඇතිවෙච්ච ප්‍රශ්නයක්ද, රටතුලින් ඇතිවෙච්ච ප්‍රශ්නයක් නුණත් බාහිරින් ඇතිවෙච්ච ප්‍රශ්නයක් නම් මේ බාහිරින් ඇතිවෙච්ච ප්‍රශ්නේ කොහොමද කළමනාකරණය කරන්නේ? ඒස ආණ්ඩුවකට කියන්න බෑ අපි සැලසුම් කරගත්ත ගමන යන්න ගියා, එතකොට කොවිඩ් ආවා මාර වැඩේ කියලා. එහෙම කියන්න බෑ. ඒස ආණ්ඩුවක් හැම විටම දෙවනි සාමින්වහන්සේ කල්පනා කර විදියට ගමන යන්නත් ඕන, ගමන් නොආ ඉන්න බෑ. ගමන යන්න ඕන. ගමන යනකොට මෙහෙම අනතුරු මෙහෙම අපි බලාපොරොත්තු නොවන දේ විය හැකියි කියන අවබෝධයමත් තමයි අපි ගමන යා යුතු වෙන්නේ. તો දැන් ඒ නිසා අපේ රටේ ජනතාවත් බලන්න ඕන කම තිබෙන්නේ මේක රටේ අභ්‍යන්තරයෙන් ඇති වෙච්ච ප්‍රශ්නයක් නොවන බව ඕනම බබෙක්ට තේරෙනවා මේ ඉස්සරහින් හතර පස්සෙන් යට අරුණාම. එහෙනම් මේක පරිබාහිර වැටි වෙච්ච ප්‍රශ්නයක්. ඒක කාටත් තේරෙනවා. ඒක මුළු ලෝකෙම අද මුණ දිලා තියෙන තත්ත්වයක්. යුද්ධ කරන රටයි ඒකෙන් හැමතැනටම ඇති වෙච්ච ප්‍රශ්නත් එක්ක. ඒ නිසා බලන්න තියෙන්නේ මේක පරිබාහිර ප්‍රශ්නයක් කියලා ඉස්සෙල්ලා පිළිගන්න ඕනේ. එහෙම නැතුව කරන විවේචන වලින් කිසිම තේරුමක් නැහැ. මේ පාර්ලිමේන්තුව කාලය කාල දැමීම සහ හැන්සාට් පිළවීම විතරයි. ඒ නිසා මට මූලික වශයෙන්ම කියන්න තියෙන දේ තමයි විපක්ෂය අන්න ඒ කියන්නේ මෙහෙමයි. අපි කැමැති ගරු සභාපතිතුමනි අපිට හර දැනෙන්න ගහනකොට එතකොටනේ අපි වුණත් මේකට හොඳට සූදානම් වෙලා හොඳට මේකට මේ උත්තර දෙන්න පෙළඹෙන්නේ. එතකොට තමයි අපි වුණත් තව ගැඹුරෙන් හිතන්නේ මේ අපෙන් අඩුපාඩුකම් ගැන. හැබැයි අපි ෆුට්බෝල් ගහන්නකොට මේගොල්ලෝ මොකක් කර නිකන් වෙන ඒවා ගහන්නේ ආවම ඒක කිසිම අදාළත්වයක් නැහැ. දැන් ලෝකේ එකම තෙල් මිල වැඩි වෙච්ච එකමට ලංකාවද? ලෝකේ එකම උද්දමනය වැඩි වෙච්ච එකමට මේකේ ලංකාවද? එහෙම නැහැ. අපි වගේ රටවල් නෙමෙයි අපිට වඩා දියුණුයි කියන රටවල්වත් මේ ප්‍රශ්නෙට ඊට වඩා බරපතල අමාරුකම් වලට වැටලා තිබේ. ඒ නිසා මම වෙලාව කොට ගන්න තේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අපි කරුණා කළ විපක්ෂයට කියන්නේ හරියට ප්‍රශ්නේ තේරුම් අරගෙන දැනෙන්න ගහන්නකෝ අපිට. එහෙන ලූස් බෝල් වලට ගහලා ඇති වෙලා තියෙන්නේ කරු සභාවට. ඇත්තම කතා කරලා ඇස් වෙන්න හිතෙන්නේ. මම මේ දැන් මේ ලක්මාලි മന്ത്രിතුමියගෙනුයි නජිත් മന്ത്രിතුමාගෙනුයි මම උදේ පොඩ්ඩක් හිතුවා. නමුත් මේ මොනවාද කතා කරන්න ඕනේ කියලා කතා කරලා ආවේ. ඇත්තටම පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම එහෙම විපක්ෂයක් අවශ්‍යයි. දැන් අපි මෙතෙන්ට ආවොත් එහෙම කෙලින්ම ඒ නිසා මේක බාහිර ප්‍රශ්නයක්. බාහිරින් ඇතිකව ප්‍රශ්නයක්. නමුත් ආණ්ඩුවට සූදානම්ක් තියෙන්න ඕන. බාහිරින් ප්‍රශ්න එන්න පුළුවන්, දිත්වා එන්න පුළුවන්. අපි කියලා සුලිකුණාට වෙන්නේ නැහැ. නමුත් සුලිකුණාට ලෝකේ තියෙනවා. ඒ නිසා ආණ්ඩුවකට හැම වෙලාවෙම ඒ වගේ නැචරල් ඩිසාස්ටර් එකක් ආවම ඒකට මුහුණ දෙන්න පැකේජ් එකක් තියෙන්න ඕන. නැතුව සුලිසුණාට ආවට පස්සේ සුලිසුණක් ආවද එහෙම බෑ. ඒක ඇත්ත. ඒ වගේම තමයි මේ යුද්ධෙත්. ඒ නිසා මේකෙදි බලන්න තියෙනේ නම් ආණ්ඩුවක් වශයෙන් අපි කොයිතරම් දුරට මේ බාහිරින් ආපු ප්‍රශ්නේ කලවනාකරණය කරන්නට දෙවනි සාමින් වහන්සේ වගේ කොච්චර අපි සැලසුමක් හදාගෙන තිබුණාද කියලා. මං හිතන්නේ ඇත්තටම මේ යුද්ධේ දැන් සති දෙකකට කියලා සටන් විරාමයක් අවිලා තියෙනවා. අපි හිතනවා සති දෙකකට හරියට මෙහෙන් ඇතරේ පොඩි පොඩි පත්තු වීම් තියෙයි. දැනුත් මං හිතන ඉරානි රිෆයිනරි එකකට ගහලා තියෙනවා. නමුත් අපි හිතනවා යුද්ධ කරන කෙනාට අමාරුයි. මං හිතන්නේ යුද්ධෙන් ගුටි කන කෙනාට වඩා මේ තත්ත්වය. ඒ නිසා අපි හිතනවා මේක සති දෙකකට වඩා සටන් විරාමයකින් දික් වෙන්නත් පුළුවන්. අපි මට තීන්දුව කරන දෙයක් නෙමෙයි. සමන් හිතනවා මේකෙන් පස්සේ ඇත්තටම ලෝක යුද්ධය පිළිබඳ පොලිටිකල් ඔඩිට් එකකුත් ඒක ලංකාව මේ ප්‍රශ්නේ කලමනාකරණය කිරීම පිළිබඳ දේශපාලන විගණනයකුත් කරගන්න එක ලංකාවට හරි වැදගත්. මොකද ලංකාවේ ජනතාව තමන් පත් කරගත්ත පම අවසානයේ මේක මිනිසුන්ගේ ආණ්ඩුවක්. මිනිසුන් තමයි රට අයිති. අපිට නෙමෙයි. එහෙනම් මිනිසුන්ගේ ආණ්ඩුව මිනිසු පත් කරගත් ආණ්ඩුව කොයිතරම් ශක්තිමත්ද කොයිතරම් සාර්ථකව මේ தත්ත්වය කලමනාකරණය කරාද? අහම්බයක් තමයි. නමුත් ඒ අහම්බය කොසේ කලමනාකරණය කරාද? අන්න ඒකමද තමයි ලංකාවේ ඊළඟ අභියෝග. අනුරසවරට හම්බුන්නේ නැහැ කොවිඩ්. අනුරසවරට හම්බුන්නේ නැහැ 2022 දේශපාලන ක්‍රයිසිස් එක. අනුරසවරට හම්බලා තිබෙනවා අපිට හම්බලා තිබෙනවා මේ දිත්වා සහ මේ ලෝක යුද්ධය. එතන මේ වගේ පරිබාහිර දේවල් කොහොමද කලමනාකරණය කරන්නේ? ඒක තමයි දේශපාලනාගතයක්. ඒ නිසා මම කැමති මේ ගැන නිසාම කියන්නේ මේක ඇත්තටම අපේ රටේ විද්වතුන්ගෙන් අපි ඉල්ලා හින්න දෙය තමයි මේ ගැන හොඳ දේශපාලන විගණනයක් කරලා දෙන්න අපිට. රටට කියන්නේ අපිට දෙන්න කියන එක රටට ලියන්නේ. එක තමයි ඔබතුමා දන්න 27 යුද්ධය පටන් ගන්නේ. 27 යුද්ධය පටන් ගත්තට පස්සේ මොකක්ද ආණ්ඩුව කළේ? දැන් මල්ලංග මෙතන තිබෙනවා 28 ඉඳලා ජනාධිපතිතුමා කරන ලද සාකච්ඡා ප්‍රමාණ. මොකද අපි දන්නවා මැද පෙරදිග කලාදී යුද්ධය එන්නේ. එතකොට තෙල් වලට බලපෑමක් එනවා. එතකොට ජනාධිපතිතුමාගේ පැත්තෙන් ලංකාවේ අපනයන කරුවන් එක්ක ජනාධිපතිතුමා මොන ගැල සාකච්ඡා මුල්ම දවස්වල. ඊට පස්සේ බැංකුව එක්ක සාකච්ඡා කරනවා. මහා බැංකුව එක්ක සාකච්ඡා කරනවා. මේ 28 29 තෙල් සංස්ථාවක සාකච්ඡා රාශියක් කරනවා. ඒ නිසා අපි මේකේ පළවෙනි දවස් 3-4 අපි මොකද්ද කරන්නේ? මේ යුද්ධයේ තත්ත්වය තේරුම් ගන්න. යුද්ධයේ තේරුම් ගැනීම සඳහා ඒක එකිනෙක බලපෑම් සම්බන්ධව තමයි මූලික වශයෙන් අපි මේක අධ්‍යයනය කරන්න පටන් ගන්නෙ. අධ්‍යයනය කරන්නේ නැතුව මේකට මුහුණ දෙන්න බෑ. මොකද යුද්ධයේ ගොඩනැගමින් තිබිච්ච දෙයක්. ඉතින් මුලින්ම අපි මොකද්ද කරන්නේ? පරිබාහිර වැතිවෙච්ච තත්ත්වයක්. ඒක කොහොමද වර්ධනය වෙන්නේ කියන එක දිහා බලබල ඒක කොහොමද එක එක ක්ෂේත්‍ර දැන් මෙතන පොහොරානකරූපව හම්බ වෙනවා. මොකද අපි දන්නවා මේක ඊළඟට බලපානවා ලංකා දැන් ඊළඟට එන්න තියෙන යලකන්නේ ටික තේවගාවට කියන අපණ යනට බලපාන අපි ඇමරිකාව යුද්ධයේ හෝමුස් වලින් යන්නෝ හෝමුස් වලින් තෙල් ගේන ඊට පස්සේ ඒ කලාප යුද්ධාට පස්සේ සුවස් වලින් අපේ එක්ස්පෝර්ට්ස් යන්න බෑ 24ක් 124ක් යන්නේ ඇමරිකාව. ඒ නිසා අපි අපණ යන කරුව බැංකු කරුව ඔක්කොම එක කතා කරා. කතා කරලා අපි මේකේ හැම සාධකයක් අනුම යුද්ධය ඩිවලොප් වෙන විදිය බලනවා. ඒක තමයි ජනාධිපති වෙරේට ආණ්ඩුවට කරන්න තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්න ගන්නේ කරු සභාපතිතුම. අපි දකිනවා මේ යුද්ධය වර්ධනය වෙනවා. ඒ නිසා අපිට පේනවා තෙල් වල තෙල් ලබා ගැනීම අපිට මේ තෙල් සැපයුම දුර්වල වෙනවා කියන එක. ඒ නිසා තමයි අපි ඉස්සෙල්ලම ඒ වගේම අපි දකිනවා එකෙන් ලංකාවේ ඛනිජ සංස්ථාවට භාණ්ඩාගත විශාල බාධාවක් වෙනවා කියලා. විශාල ණය බරකට ගොඩ ගහන්න වෙනවා කියලා. ඒ නිසා මාතු 9 ඉඳලා තෙල් මිල වැඩි කරා. තෙල් මිල යම් ප්‍රමාණයක් වැඩි වෙනවා. මහ විශාල ප්‍රමාණයක් නෙමෙයි. මේ තත්ත්වයත් එක්ක පැන්දා රුපියල් 22කින් වගේ තමයි වැඩි වෙන්නේ වෙලා. ඊට පස්සේ මාතු 15 වෙනකොට අපිට වෙන යුද්ධ ගොඩක් වෙගෙන යනවා. ඒ නිසා අපි QR එක හඳුන්වා දෙන්නේ. QR එක හඳුන්වා දෙන්නේ තෙල් භාවිතය අඩු කරලා. ඊට පස්සේ ගත්තොත් එීම බදාදා. දරු සභාපතිතුමනි කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධ කමිටු 4ක් පත් කරනවා. අගමැතිතුමගේ මූලිකත්වයෙන් මේක රාජ්‍ය සේවයට බලපාන විදිය බලන්න. පස්සේ මගේ මූලිකත්වයෙන් තෙල් අත්‍යවශ්‍ය සේවාවන් වල තෙල් බෙදා හරින පිළිබඳ බලන්න. එතකොට QR එක අපි මාතු 15 පටන් ගන්නවා. QR එක ඊට පස්සේ මාතු මාසේ 22 පමණ වෙනකොට අපි 90% වගේ සම්පූර්ණ කරනවා. දැන් QR එක ගැන කිසිම ප්‍රශ්නයක් නැති තත්ත්වයක් වෙලා තියෙනවා. ඊට පස්සේ බදාද නිමාඩු දෙනවා මේ තත්ත්වය තවත් බලලේ කැබිනට් එකේදීම මාත් අපි 15-16 වෙනි කැබිනට් එක. මට මතක විදිහට 16. එතකොට මාතු 18 මාතු 25 අප්‍රේල් 2 මේ දවස්වල يعني බදාද නිමාඩුවක් ලබා දෙනවා තෙල් පරිභෝජනය අඩු කරලා. ඒ නිසා ඔබතුමාට බැලුවොත් පේනවා ඇති අපි මේ යුද්ධය ඇතුලේ ඇතිවෙච්ච බාහිර බලපෑම ඇතුලේ කොහොමද මේකේ වර්ධනයත් එක්ක වෙන විදියත් එක්ක ඒ වර්ධනය වුණාට පස්සේ නෙමෙයි නමුත් ඒක දිහා බලලා තෙල් පරිභෝජනය අඩු කරන්නත් ඒ වගේම අනිත් පැත්තෙන් අතිවිශාල නායකන්දක් එකපාර රටට බත කඩාගෙන පාත් වෙලා යුද්ධ වුණාට පස්සේ අපි නිකම් බිමට වැටෙන්න බෑ. එතැන් මේක සියල්ල අපි කලමනාකරණය කරනවා. අපේ රට තමයි මම හිතන්නේ මේ දකුණු ආසියානු කලාපේ අග්‍රදිග ආසියානු කලාපේ මේ තෙල් කලමනාකරණය සාපේක්ෂව හොඳට කරපු රටවල් අතර අපි ඉස්සරහින් ඉන්නවා. ඒක මම හිතන්නේ අමුතුවෙන් ෆැක්ස් ගනලා මම කන්න ඕනේ. එහෙම වුණා නම් අපිට අතිවිශාල උද්ඝෝෂණ ප්‍රමාණයක් පේන්න ඕන. අද ලංකාවේ මිනිස්සු තෙල් ගහන්නේ නැද්ද කියලා හිතන තරමටම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි මේක තෙල් සම්බන්ධ ප්‍රශ්නය ගත්තොත් 27 යුද්ධය ඉඳලා දේශපාලන වශයෙන් බාහිර ප්‍රශ්නයක් වුණාට අපි මේක කළමනාකරණය කරගෙන ඇවිල්ලා තිබෙනවා. ඒ කළමනාකරණය කරද්දී මට දැන් කිව්වා මේ ත්‍රිවිල් කට්ටියට සහන දීලා නැහැ. ත්‍රිවිල් කට්ටියට මේ ඔක්කොටම සහන දීලා තිබෙනවා. හැම ඩීසල් ලීටරයකටම ත්‍රිවිල් වලට ඩීසල් ගහන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට ගහනවා. හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100 දක්වා සහනයක් දෙන්නේ කොහොමද? ඒක තමයි අර දෙවනි සාමාන්‍ය මහාමුදුරෝ කිව්වා වගේ අපි යන්නේ අනතුරක් වුණාම ඊට අවශ්‍ය කරන අනිකුත් දේවලුත් සමත්විත කරගෙන. ඔබතුමා දන්නවා පහුගිය මාස 16ක් ඇතුළතදී අපි අමාරුවෙන් මූල්‍ය විනයක් ඇතුව පරපරිසමක් ඇතුව වැඩ කරලා ට්‍රිලියන 1කට ආසන්න මුදලක් භාණ්ඩාගාරේ තබා ගත්තා. ඒ භාණ්ඩාගාරේ තබා ගත්ත ට්‍රිලියන 1කමාරෙන් තමයි අපි බිලියන් 500ක් දුන්නේ එක රුපියලක් අච්චු ගහන්න නැතුව දිත්වාපු වෙලාවේ. ඒත් අර දෙවනි සාමාන්‍ය වහන්සේගේ තීරිය ගමන යනවා ගමන යද්දී එන්න පුළුවන් හදිසි අනතුරු වලදී මුණ දෙන්න ඒ බඩුත් පැක් එකේ දාගෙන යන්නේ. එකක් පැක් එකේ වෙනම තියෙන හදිසියට ගන්න. රාජපක්ෂලා වගේ ඒකත් කාලා රටත් කන පැක් එකේ තියෙන ඔක්කොමත් කන කට්ටිය නෙමෙයි අත්. රනිල්ල වගේ පැකේකේ තියෙන කට්ටිය තමන්ගේ යාළුවන් අතර විතරක් බදාගෙන රටේ මිනිස්සු හිඟමනට දාන කට්ටියක් නෙමෙයි අපි. රාජපක්ෂලවත්. සජීත් ප්‍රේමදාස මහත්තයා මොනවා කරාද කියලා මම දන්නේ. හරි. එතුමා මාට මොනවා කරයිද දන්නේ නැහැ. එතුමා මෙතන ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ වෙලාවේ. ඒ නිසා මම කියන්නේ එකයි අපි දිත්ත ආපු වෙලාවේ අපේ පැක් එකේ තිබුණා ඔප්ෂනල් ඉන් කේස් හදිසි අවස්ථාවකට ගන්න බඩු ඒකෙන් තමයි අපි දිත්තවට මොන දුන්නු. අදත් ඊ අගමැතිතුමගේ මූලිකත්වයෙන් අපි රැස්වීම ගත්තා. ආණ්ඩුවක් විදිහට දෙන්න තියෙන උපරිම සානාධාර දීලා තින්නේ ඒක තව පරිපාලන වශයෙන් තව ශක්තිමත්ව බෙදන්න තියෙනවා. ඊළඟට ගත්තට පස්සේ මේකට ආවට පස්සේ අද අපි සාහන දීලා තින්නේ කොහමද? අපේ අර සාමාන්‍ය රහන්සකගේ වගේ ඒ පැක් එකේ ඔප්ෂනල් බඩු තිබිච්ච නිසා ඒසාර තමයි බිලියන 100ක් අපිට පුළුවන් උනේ ඔය ඉන්ධනවලට මේක ඇතර මේ අද දුන්නු බිලියන 100 නෙමෙයි ඊයේ දුන්නු ඊට කලින් ඉඳලාම අපි ඩීසල් ලීටරයක් රුපියල් 550 600ක් වෙන්න ඕන එක ඔය දැන් තියෙන ගානත් වැඩි තමයි අපි පිළිගන්නවා. නමුත් ඒක දීලා තියෙන්නේ රුපියල් 100 දක්වා සහනයක් අර ඔප්ෂනල් පැක් එකෙන් දීලා විකල්ප වශයෙන් හදාගත්තකින් දීලා. ඒ නිසා ඒ නිසා එහෙම දීලා තමයි අපි ගරු සභාපතිතුමනි මේ තත්ත්වයට මුණ දෙන්නේ. ඒක තමයි බලන්න තියෙන්නේ. ආණ්ඩුවක් විදියට නිකන් අතවනවන ගියා නම් මොකුත් කරන්න බෑ. ආමාර වැඩේ ට්‍රම්ප්ට බැන බැන ඉන්න පුළුවන්. අපි ට්‍රම්ප් ජනාධිපතිතුමාට බයින්න ගියේ නෑ. මොකද එතුමා ලංකාවට සල්ලි දෙන්නේ නෑ. ඒ නිසා ඒක තමයි අපි ආණ්ඩුවක් වශයෙන් අපි කරලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ පොලිටිකල් ඔඩිට් එකක් ගන්න කියලා. ඊට පස්සේ ගත්තට පස්සේ ගරු සභාපතිතුමනි අපි තෙල් පාලනය සහ ඒ කටයුතු කරන අතරේ අපි ජනතාවට හැම වෙලාවෙම ඇත්ත කිව්වා. අපි කිසිම ආස්ථාවක ජනාධිපතිතුමාවත් අපිවත් කිව්වේ නැහැ ඔක්කොම හරි අපි ඕගොල්ලන් තෙල් දෙන්න ඕගොල්ලෝ තෙල් වලින් නාන්න කියලා. අපි එහෙම කිව්වේ නැහැ. අපි හැමදේ ඊයේ ජනාධිපතිතුමා මෙතන ගිහින් මේ 31 වෙනකන් තෙල් සප්ලයි එක තියෙනවා. මොකද ජනතාව දැන් කියුබාවේ තියෙනවා කියුබාව බ්ලොකේඩ්. කියුබාවේ තියෙනවා සීරෝ ඔප්ෂන් කියලා ආස්ථාව. සීරෝ ඔප්ෂන් මොන ඔප්ෂන් නැක්වත් නැහැ. ඒ ජීවිතේට මොන දෙන්න ඕන අපි දකින්න ඉරානයේ මිනිස්සුන්ගේ පාලං බලාගාර කීලා බදා ගන්නවා මිනිස්සු තරම් පවර්ෆුල් දෙයක් නැහැ. සදා කියුබාවේ නායකයෝ කියන්නේ වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ මුණ දෙමු එච්චරයි. එහෙස අපි ජනතාවට හැම වෙලාවෙම ඇත්ත කියනවා. අපි ඒ නිසා අවුරුදු උත්සවවලදී පුළුවන් තරම් සීමා කරගෙන නමුත් අවුරුද්ද කණ්ඩ ඕනේ. අවුරුද්ද සතුටු වෙන්න ඕනේ. ජීවිතේ හැමදාම අපිට මේ කල්දදා ඉන්න බැහැනේ. නමුත් අපි ජනතාවට කියනවා මා මේ 31 දක්වා මේක තියෙනවා පරිස්සමෙන් යමු. අපි කියලා නෑ ඔයගොල්ලන්ට එන්න රෝසි පික්චර් එකක් කියලා නෑ. ඔයගොල්ලෝ ඕන පිස්සුවක් එන්නේ මම රට කොට දාන්නම් කියලා ජනතාවතුමාම කියලා නෑ. ඒ නිසා අපි ජනතාව දැනුවත් කරගෙන ඒගොල්ලන් එකතු කරගෙන දැනට සීරෝ ඔප්ෂන් නෑක් නේ. අපිට ඔප්ෂන් ගොඩක් තිබෙනවා. නමුත් සීරෝ ඔප්ෂන් එකට මුණ දෙන්න මිනිස්සු සෑස්ති කරන්න ඕන. ඊළඟට ගත්තොත් එහෙම මේ කටයුත්තදී අපි ජාත්‍යන්තර සාධකත් එක්ක වැඩ කරලා තිබෙන්නේ කොහොමද? ඔබතුමා දන්නවා ගරු සභාපතිතුමනි අපි මේකත් එක්ක අපි එනකොට චීනය එක්ක ඉන්දියාව එක්ක ඒ වගේම ඉරානය ඔබතුමා දන්නවා අපිට රුසියාව එක්ක ගනුදෙනු කිරීමේ බාධාවක් තියෙන ඇමරිකානු මූල්‍යමය සම්බාධක තියෙන නිසා මොකද
විනාඩි දෙකක්
හරි මූල්‍යමය සම්බාධක තියෙන නිසා බැංකුවලට නමුත් අපි රුසියාවත් එක්කත් අපේ සම්බන්ධතා පුළුල් කරන් තිබෙනවා. දැන් යුද්ධ වුණාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? යුද්ධ ඉවර වෙනව නම් තව මාසකින් හරි දෙකකින් හරි අපි දැනට මොකද්ද කරන්නේ? අපි රුසියාව චීනය ඉන්දියාව ඉරානය වගේ විශාල බලගතු රටවල් අපේ සම්බන්ධතාව තහවුරු කරගෙන තිබෙනවා. එක සතියක් ඇතුළත රුසියානු නියෝජ්‍ය බලශක්තිය ඇමතුමත් විදේශ නියෝජ්‍ය ඇමතුමත් ඇවිල්ලා තිබෙනවා. මොකද මේ ඩස්ට් එක සෙට්ල් වුණාට පස්සේ බලන්න ඕන මොකද්ද ප්‍රතිඵලය කියලා. එසේ අපි දේශපාලන සාධකේ අවුල් කරගෙන නැතුව අපි හරියට දේශපාලන සාධකේ කළමනාකරණය කළා තියෙනවා. මොකද අපි හිතන රුසියාවත් එක්ක අපි පටන් ගන්නා සම්බන්ධතාවයන් අපේ රටේ පොදු ආර්ථිකයට විශාල ප්‍රයෝජනයක් තියෙනවා. මොකද ඒගොල්ලෝ තෙල්, ගෑස්, පෝර ගොඩක් සම්පාදනය කරන රටක්. අපේ තේත් අපි ඒගොල්ලන්ට යවන රටක්. ඉතින් ඒ වගේම තමයි ඔන්න ඊට පස්සේ තුන්වෙනි එක තමයි මොකද්ද? ගරු සභාපතිතුමනි අපි සහන පැකේජයක් දීලා තිබෙනවා. අර කමිටු හතරෙන් එකක වගකීම මේක. ඒ නිසා අපි දැන් අපේ අර විකල්ප මල්ලේ තිබෙනවා මොකක්ද මේ ආර්ථික අර්බුදයක් මේ තෙල් අර්බුදයේ විසින් අමාරුවක් එනවා. අපි දැනටම අපිට පේනවා යුද්ධ යන විදිය මේක අවුරුදු ගාණක් අල්ලගෙන යන්න වෙන්නේ නැහැ කාටවත්. සා ඒ නිසා ඊට අදාළව අපි දැනට බිලියන 100ක ආධාර දීලා තිබෙන ජනතාව ඒක පිළිගන්න බැරුව බොරු කියනවා. දැන් මට ගායන්ත මන්ත්‍රීතුමා කිව්වා මොකද්ද මේ සහන පැකේජයක් යයි. එහෙම කියලා එතුමම කියනවා පොහොර සානාදර දෙන එක ඉක්මන් කරන්න. එතුමම කියනවා අස්වැසුම අවුරුද්දට කලින් දෙන්නලු. දැන් මේක යයි නම් කොහොමද ඉතින් දෙන්නේ? ඒකයි මම කියන්නේ අර හිස්පිටලිනේ ගහගන්නේ නැතුව ඇත්තටම මෙතන හරියට විවේචනයක් කරන්න කියලා. ඒ නිසා අපි සහන පැකේජයක් දීලා තිබෙනවා. මොකද අපි දැනගෙන හිටියා ආණ්ඩුවක් කරද්දී අපිට අපි බලාපොරොත්තු වෙන ඇජෙන්ඩකෙන් පිට දේවල් එනවා. ඒවට අපි මුණ දිය යුතුයි කියලා. ඒ නිසා කරු සභාපතිතුමනි මම දන්නවා මගේ වෙලාව ඉවරයි කියන ඔබතුමා හදන්. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින දේ තමයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටින දේ තමයි අර්බුදයකදී කටක් කලමනා කරණය කරන්නේ කෙසේද කියන එක තමයි දේශපාලන නායකත්වයක ලිට්මස් ටෙස්ට් එක. ඒ තමයි ලිට්මස් ටෙස්ට් එක. ඒ ටෙස්ට් එකේ රනිල් ෆේල් වුණා. ගෝඨාභය ෆේල් වුණා. මෛත්‍රීපාල මහත්තයා ෆේල් වුණා. ඒක ආරක්ෂක ප්‍රශ්නෙත් එක්ක. අපි දිත්තසා මේ විශාල අර්බුදයේදී අපි මේක කළමනාකරණය කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අවසාන වශයෙන් ඔබතුමාට කියන්න කැමති අපි මේක වන් ඉෂූ කළා නෑ. අපිට ඕන හැටිය පුළුවන් කියන්න. මේක තව මවලා දීලා මේක මාර ප්‍රශ්නේ මුකුත් කරන්න බෑ. වැල් පාලමක් නෑ කියලා මිනිස්සු බය කරලා අනිත් ඔක්කොම නතර කරන්න පුළුවන්. අපි එහෙම කළේ නෑ. අදත් උදේ අපි මොකද්ද කොටුව බස් නැවතුම්පල පටන් ගත්තා. හෙට උදේ ගරු අගමැතිතුමිය ගෙනහිල්ලා අපි ෆෝට් රේල් වේ ස්ටේෂන් මොඩර්නයිසේෂන් එක පටන් ගන්නවා. අනිත් අමාත්‍යංශ ඔක්කොමත් මේ ආසේ වැඩ කරනවා. ඒ නිසා අපි මේකට මුළු රටම මේව කළත් නෑ. ඒ නිසා මම මේකයි කියන්නේ මේ වර්තමාන සිද්ධියෙන් ජනතාවට හම්බෙන පෝර සානාධාරය, ඉන්ධන සානාධාරය, අස්සසුම වැඩිවීම, විශාල බෝට්ටුකරුවන්. දැන් මම එකක් කියලා ඉවර කරන්නම්. දැන් මෙතනම ඉන්නවා විපක්ෂයේ හිටපු දිවරමතුමා. ඊයේ ජනාධිපතිතුමා කතා කරද්දිත් එතුමා කිව්වා තමයි බෝට්ටු තියෙනවා 150,000 හම් වෙනවා. ඒ එතුමාටත් මේ මොකද්ද ඔය ලොකු බෝට්ටු තියනට. එතුමා ඉස්සරහ තියාගෙන මේ මන්ත්‍රීතුමා කියන ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා මේ දිවරන්න මොකුත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම මේකයි කියන්නේ අපි පැහැදිලිවම ගත්තොත් එහෙම අපි මේකෙදී හැම දෙයක්ම දේශපාලන වශයෙන් කළමනාකරණය කරගෙන නායකත්වයේ දීලා තිබෙන කරු සභාපති. අපි ඒ නිසා මං හිතනවා අපි කිසිම දෙයක් වන් ඉෂූ කරලා බය කරලා බිල්ලොමවලා අපි ජනතාවගේ පොදු කටයුතු මෙව කර නැහැ. ඒ නිසා තමයි මම කියන්නේ මේ අවස්ථාව තමයි ජනතාව බලන්න තියෙන්නේ. කොච්චර සානාතර දුන්නද, කොච්චර අරකම දුන්නද, මේක දුන්නද කියන එක නෙමෙයි. කොහොමද ආණ්ඩුවක් හදිසි තත්ත්වකදී විශේෂයෙන් Tamanටත් පාන කරන්න බැරි තත්ත්වකදී ආණ්ඩුවක් කොහොමද නැවිගේට් කරා, කොහොමද ජනතාව මේ මහ විශාල සාගරයේ අමාරුවේ තත්ත්වකදී ගෙනියන්නේ කියලා මං හිතනවා. මේකේ අන්න ඒක තමයි අපේ රට ජනතාව කරගෙන තියෙන පොලිටිකල් ඔඩිට් එක, දේශපාලන විගණනය. මං හිතනවා ඒ විගණනය තුලින් තමයි ජනතාව මනින්න තියෙන්නේ තමන්ගේ දේශපාලන නායකත්වයේ සාතක සතකභාවය කියලා. බොහොම ස්තුතියි ඔබතුමා වෙලා දුන්නේ.
බොහොම ස්තුතියි එතුමා. මීළඟට ගරු අග්‍රාමාත්‍යමියට විනාඩි 13ක කාලය.